නම් අද දිනත් අපි මේ සූදානම් වන්නේ සඳුදා දිනයන්නේ පවත්වන ධර්ම සාකච්ඡාවට සහභාගී වීම සඳහායි. ඒ සඳහා අපි ඉතාම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අපගේ කල්යාණ මිත්‍ර මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමාට අද දින ධර්ම සාකච්ඡාව පවත්වන ලෙසට. තෙරුවන් සරණයි රවි මහත්මයා, සියලු දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි තුලන් මහත්මයතුළු දෙනාටම. අද සාකච්ඡාව පවත්වාගෙන යන කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ડોક્ટર රවි. පළවෙනියෙන්ම මට දැනගන්න කැමති දැන් වාග් සූත්‍රවල තථාගතයන් වහන්සේ හම්බ වෙන්න කට්ටිය ගියාම ඉස්සෙල්ලා සතුටු සාමීචී දෙනවා කියලා කියනවා. පොඩ්ඩක් පැහැදිලි කරන්න මොන වගේ මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ, කොයි වගේද මේ සතුටු සාමීචී කියන එක තේරුම් කරන්න පුළුවන් නම් තෙරුවන් සරණයි.
ඔව්, මේවා මම හිතන්නේ ඉතින් අපේ මතයක් නේ කියන්න වෙන්නේ. ඔව්, පරි මුලින්ම හම්බ වුණාම අපේ අනේ සමාජයේ දෙයක් නේ පොඩ්ඩක් අපේ කතා කරන්න කලින් ඒ පරිසරය හදා ගන්න ඕනනේ කතා කරන්න. ඒ වගේ යම් කිසි දෙයක් සාමාන්‍ය දෙයක් කතා කර.
එහෙමයි, සාමාන්‍ය අර බුදුවරු කොයි වගේ එක කොහොමද එහෙම කරේ කියලා ගැන අදහසක් තියෙනවා නම් පිරුවන් සරණයි.
නෑ, ඒක බුදුවරු කොහොම කළාද කියන එක නම් අපිට අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා. සාන එකපාරටම ගිය ගමන් අපිට ප්‍රශ්නයක් අහන්න බෑනේ කෙනෙක්ගේ. අපේ ආන කෙනයි කියන කෙනයි දෙන්න යම් කිසි කතා කරන්න පුළුවන් මට්ටමකට පරිසරයක් හදන්න ඕන නේ. ඊට පස්සේ අපි යම් දෙයක් අහන්න මේ මොකක් කතාව බුදු කෙනෙක්ගේ විශේෂ හැකියාව කියලා පිට දකින්න පුළුවන්. එයාගේ ඒ කියන්නේ හිතන්න පුළුවන් වෙන්නේ මේ එයාගේ ප්‍රඥාව අවදි වෙන විදිහටයි හරි දෙයක් කතා කරන්නේ. එයාගේ තොරතුරක් වුණා කතා කරද්දී ඒක එක්තර හිතන විදිහේ යම් කිසි ඒ හිතන විදිහට තමයි බුදු කෙනෙක් කතා
කරන්නේ. ඕකෙ තියෙනවනේ අර දෙතිස් කතා කියලා. ඒකෙන් තොරව දස් කතාවෙන් කොහොමද කතා කරන්න කියන එක තමයි ඒක ප්‍රශ්නේ වුණේ. එහෙමයි,
ඔව් ගන්න තියෙන්නේ. ඉතින් ඒ අහන කෙනාගේ ප්‍රඥාව වැඩෙන විදිහටයි කතාව කරන්නේ, යම් ප්‍රඥාව අවදි වෙන විදිහට. ඒක එකම අදහසන්නේ මේක දස කතාව, මේක දෙතිස් කතාව. එහෙනම් වර්ත කිරීම මන් දන්නේ කොච්චර අදාළද කියලා අහන කෙනාගේ ප්‍රඥාව දහම දකින්න යොමු කරන විදිහට යම් කිසි ටිකෙන් ටික කපාර ප්‍රඥාව අවදි වෙන කෙනෙක් නම් එයාට දෙලින්ම දහම් කරුණා දේශනා කරනවා. නැත්නම් ඒ දහම අහන ගානට මානසිකත්වෙ ගේන්න යම් කිසි කතාවක් කරන්න ඕනේ. අපිත් අත්දකින්නවා දැන් කෙනාට කතා කරනකොට බොහොම වෙනස් විදිහට කතා කරන්නේ. මේකයි ධර්ම කරුණ කියලා කිව්වට වැඩක් නැහැ. ඒ අහන කෙනාට ඇහෙන විදිහට තමයි කතා කරන්න වෙන්නේ කියන්නේ. ඒක අපිට හැකියාවක් නැහැ නේද? ඔතන දිහිත බලලා එයාගේ පුරුදු බලලා කතා කරන්නේ. බුදු කෙනෙක්ට තියෙන ඒ හැකියාවක් අනිත් එක්කෙනාගේ සංසාර පුරුදු එයාගේ හිත වැඩ කරන හැටි කොතනද ප්‍රඥාව අවදි වෙන්නේ සේරම එක්කනේ බුදු කෙනෙක් යම් කිසි කතාවක් කරන්නේ. එතනදී මතක් කරන්න පුළුවන් බුදු කෙනෙක් නිකන් වචන අපතේ හරින්නෙත් නැහැ. කතා කරලා වැඩක් නැත්නම් කතා කරන්නේ නැහැ. සමහරු එක්ක දහම කතා කරන්නේත් නැහැ. හැබැයි අපිට ඒ දහම කියලා නොතේරුණත් යම් කිසි දෙයක් කතා කරනකොට කෙනෙක්ගේ ප්‍රඥාව අවදි වෙලා සමහර විට මගපලක් ලැබෙනවා මේ සාමාන්‍ය කතාවක් කරද්දි. ඒක මං හිතන්නේ මේ ඒක මගේ අදහස නම් ඒක අපිට ඔය හිතලා මේ තේරුම් ගන්න බැරි දෙයක්. තර්කයට අල්ලන්න පුළුවන් දෙයක් කියලා. පෙරවන් සරණ.
පෙරවන් සරණ. එහෙමයි පැහැදිලි.
අවසරයි ડોક્ટર රවි. මට දැනගන්න ඕන මම දැන් මගේ ප්‍රතිපදාවේදී මම මේ සිද්ධියෙන් දකින්න කියන එක පුරුදු කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. හැබැයි මට පැහැදිලි විදියක් තාම තේරෙන්නේ නැහැ. මට පොඩ්ඩක් උදා කරන්න පුළුවන්ද?
ඔව්, සිද්ධිය සිද්ධියෙන් දැකීම කියන තැන ප්‍රඥාවේ භාවිතය. මට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, මම කරන දෙයක් නෙවෙයි. අපිට කරන්න පුළුවන් ප්‍රඥාව වැඩේ, ප්‍රඥාවට ආහාර. ඒ පැත්තයි සිහිය පිහිටන එකයි. ඔය දෙක තමයි මේ කරනවා නම් කරන්න තියෙන්නේ. අර සිද්ධිය සිද්ධියෙන් දැකීම ප්‍රඥාවේ භාවිතයක් වෙනවා නේ.
සිහිය පවත්වාගෙන යනවා නෑ ගොඩක් වෙලාවට දවස ඇතුළම වගේ. එතකොට සිහිය පවත්වාගෙන යනකොට මට තේරෙනවා අර දැකීම වෙනකොට දැකීම හොඳටම දැනගන්නවා, ඇසීම හොඳටම දැනගන්නවා. ඒ වගේ අවස්ථාවල් වල මම දන්න ධර්මයට මේව ගලපන්න යනවා. මම හිතන්නේ මම ඒක වැරදි කියලා. හැබැයි මට තේරෙනවා මගේ කන ඉපදුනා සෝත විඥානයක් වැඩ කරලා ඒ අවස්ථාවවල මම ඒ විදිහට හිතලා මේක නේද මේ සිද්ධිය මම දැනගන්න ඕන කියලා. අර මම දැන් තින්න සංකති පස්සෝ කතාව මට දැනගන්න බෑ. මම හැබැයි ආදේශයක් කරනවා මගේ අත්දැකීම් වලට. එතකොට මට තේරුම් යනවා මේ අත්දැකීම අත්දැකීමක් විදිහටම මට පේන්නේ නෑ කියලා. මට පේන්නේ අසන දේ, මට ඇහෙන දේ මට ඇහෙනවා. අර ඒ අවස්ථාවවලට යනවා මිසක් මෙතන ප්‍රඥාවක් වැඩෙනවද නැද්ද කියන එක මට තේරුම් ගන්න අමාරුයි.
ඔව්, ඒකේ කවිදිශක් තමයි අපි අර ධාතු විභංග සූත්‍රේ කතා කරපු සතර අදිෂ්ඨාන කියන එක.
මේ
එකක් මේ යොමු වෙනවද කියන්නේ මොනවා හරි ඉස්සවීමක් කරනකොට ඒ සතර අදිෂ්ඨානයේ එක. ඒක අපිට ප්‍රඥා විභාවිතය කියන එක බලන්න අපහසුයි. අපහසු වුණාට අර දහමේ මූලික කරුණු කියනවා. මූලික කරුණු කියන්නේ අපි ලෝකයට අහු වුණාද ඉතර වෙන කියනවා වගේ.
එහෙමයි
මේ ඒ මූලික කරුණු අපිට යම් කිසි හැකියාවක් තියෙනවා මේ විදිහේදී මෙහෙම වුණාද කියලා පස්සේ හරි විමසන්න. මේ වෙලාවේදී ඒක කරන්න යන එක නෙවෙයි. මේ වෙලාවේදී එතකොට ඒ ප්‍රඥාවේ අප්‍රමාදී වෙනවා නම් ඉතුරු කරුණු ටික වෙන්න
ඕනනේ.
එහෙමයි. සත්‍ය ආරක්ෂා කරගන්න ඕන දෙයක් හරිද කියලා මේ අහලා තියෙන එකකට ගලපන්න යන එක නෙවෙයි. දහම කියලා අහලා තියෙන එකකට ගලපන්න යන එක නෙවෙයි එතන.
ඔව්.
ඒ යහුන දෙය හරි හෝ වැරදි හෝ වෙන්න පුළුවන්. අපි හිතාගෙන ඉන්නේ. ඒක සත්‍ය මොකද්ද මම දන්නේ නැකනේ. දැන් මොකද්ද කියලා හොයනවා. හරි. අර ඒ ප්‍රඥාවේ භාවිතයත් එක්ක සත්‍ය රකින්න සත්‍යයේදී අර ඉතුරු දෙකෙන් පෙන්නනවා මේ ඡාග කියන එකයි සංසිඳීම කියන එකයි වෙන්නත් ඕනේ.
එහෙමයි.
නෝ යා හතර එක තමයි මේක මාර්ග කෘත්‍යයක් වෙනවද කියන තැන බලා ගන්න පුළුවන්. ඒකට දැනුමකට ගැලපුවා නම් එහෙම වෙන්නේ නැහැ. දැන් ඔබතුමිය කියපු උදාහරණයම දැන් අර සද්දය එනකොට මේ කණයි සද්දේ සෝත විඥානේ ඒවා දැන් අපි දාන ලේබල් ටිකක් නේ.
එහෙමයි.
දැක්මක් නෙවෙයි. මොනවද අහලා තියෙනවා ඒක මතක් කරගෙන දැන් මේකට ගලපනවා. මේ කියන්නේ කණ, මේ කියන්නේ සෝත විඥාන. ඒ කියන්නේ ගැලපීමන්නේ කරන්නේ.
එහෙමයි.
ඒක නෙවෙයි මේකේ. ඒ දැනුමකට ගලපනවා. නැත්තම් හිතන. ඒක මාර්ගයක් වෙන්නේ නැහැ. ඊතර වීමක් වෙන්නේ නැහැ. ඒකට ගැලපුණොත් අපිට සතුටුයි. ආ මේක තමයි බුදුහාමුදුරුවෝ. ඔන්න මන් දැනගත්තා. මේ මට අවබෝධ වුණා. සත්‍යය. ඒක 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 ගැලපීම මිසක් අර ඒ සිද්ධිය සෙවීම නෙවෙයි.
එහෙම
සිද්ධිය හොයනවා කියන්නේ අපි දන්නේ නැව සෙන්ක දාන්න විදිහක්. දහම් කරුළුත් එතෙන්ක දාන්න විදිහක් නැහැ. දැම්මොත් අපි වෙනව එකක් කරා.
එහෙමයි.
සිද්ධිය සිද්ධියෙන් දකිනවා කියන වෙන කිසිම දෙයක් එතෙන්ක සම්බන්ධ කරන්න විදිහක් නැහැ.
එහෙමයි.
ඒක අපි දන්නේ නැහැ මොකක්ද ඇත්ත කියලා. හොයනවා සෙවීමක් කරා. කෙසේද? එහෙනම් සද්දේ පොදක්. මොකක්ද කොහොමද වෙන්නේ එසේ කියලා ඒක එක්ක විමසීමක්. මේ විමසීම කියන්නේ අර ධර්ම කරුණු මේ හිත හිතා ගලපන එක නෙවෙයි. ඒ තුල ඒ සිද්ධිය සිද්ධියෙන් දකිනවා කියන තැනට එන්න නම් සිද්ධියම විමසීම වෙන්නවා. සිද්ධියට අදාළ අපි දන්නේ ඒවා මතක් කර කර මේ මේකයි මේ මේකයි කියලා ඒකට ගැළපීම නේ.
ඒ කියන්නේ මහත්මයා මේ දැන් ඇහෙන දෙයක් ඒ සෝත විඥාන සද්දය කන ඒව මතක් කරගන්නේ නැතුව මෙතන ඇසීම කියන තැනට යෙදුවොත්
එතනින් එකම් බලන්නේ ඒ කියපු වචන එකක්වත් අපිට දැන් ලැබිලාද? සූත විඤ්ඤාණ. ඒ මොකද්ද ඉගෙනගත්තු මොකක් හරි ලේබල් එකක් නේ දාන්න. නමක්
නේද? එහෙමයි.
එහෙමයි කපි අත්දැකන්නේ. නේද?
එහෙමයි.
අත්දැකීම කිව්වොත් නිකන් නෑ. එහෙන ගතිය නැත්නම් දැනගන්න ගතිය. ඔයගේ සිද්ධියන්නේ.
එහෙමයි.
අඳුනා ගන්න ගැත්තේ අර වචන එකක්වත් නෙමෙයි.
එහෙමයි.
අන කියන එකවත් සත්‍ය කියන එකවත් විඥාන කියලා ඕ කතාවක් නෙමෙයි. මේ සිද්ධ වෙන එක මොකක්ද? කෙසේ?
ඒ මම
මතකයි.
එහෙමයි. ඒක නම් පොඩි ගැටලුවක් තියෙනවා. මම කෙසේද කියන එක තමයි යොමු කරන්න පටන් ගත්තේ. එතකොට ඇසීම කියන එක ගත්තොත් ඇසීම සිද්ධ වෙන්නේ කෙසේද කියලා තමයි මම හොයන්න පටන් ගත්තේ. එතකොට තමයි මම අසින්ට ගියේ දැන් බලනකොට ඒක සම්පූර්ණයෙන් වැරදි පැත්තක ගිහිල්ලා තියෙන්නේ.
يعني ඇසීම සිද්ධ වෙන්නේ කෙසේද කියනකොට මේ දැන් අපි ඇසීම කියන එක තියනවා මේක සිද්ධ වෙන්නේ කොහොමද වගේ එකක් නේ. ඇසීම කියලා එකක් මම දැක්කා. ඒක සිද්ධ වෙන්නේ කොහොමද? ඒ එහෙම කියනකොට බලන්න අපි දැන් ඇසීම පිළි අරගෙන ඉවරයි. දැන් හොයන්න යනවා ඒක වෙන්නේ කොහොමද?
ඇසීම බාර ගත්තා.
ඔව්. ඊට වඩා කෙසේ ඇසීම? සීම කියන සිද්ධිය කෙසේද? කෙසේ ඇසීම? දැන් අපිට ඇහුණ දෙයට යන්න බෑනේ.
බෑනේ.
සීමද නැහැ. එතකොට ඇහුණ ශබ්දපත්තට යොමු වෙන්න දැන් නැති වෙනවා. හැබැයි අපි ඇසීම කියලා දැනගෙන තියෙන ශබ්ද නම් අන්න ඒ ශබ්දේ කියලා ඒ විමසින යන්න පුළුවන්. ඒකේ ශබ්දේ ඇසීම තුල ශබ්ද ගොඩාක් තියෙන්න පුළුවන් නේ. එක එක ජාති. ඒක සීම නිසයි ශබ්ද. ශබ්ද ඇහෙනවා. කෙසේද මේ? ඇහෙනවා කියලා මොකක්ද දැනගන්නේ? මොන වගේ ස්වභාවයක්ද? ඒකට ඒකේ සමහර විට පේන්න පුළුවන් නේ. ඇසීම ඇසීම කියලා අපි නම් කළාට ඇසීම කියලා දැනගන්න
එක දැනගැනීමක් විතරයි. ඒකට මට සද්දයක් කනවත් ගන්න බෑ.
හරි. ඒ දැනගැනීමකට යනකොට දැන් ඇසීම කියන ලේබලේවත් අපිට දාගන්න බැරි. يعني ඇසීම කියන එක තිබුණොත් මේ කනයි සද්දේ කතාවට යන.
එහෙමයි.
මොකක්ද ඇසුනේ? මොකෙන්ද ඇසුනේ? කවුද ඇසුවේ? මොකක්ද ඇහුවේ? වගේ යන්නේ ඇසීම කියන එකත්. ඊළඟට ඇසීම ඇසීම කෙසේද කියන තැනට යනකොට ඒකේ කොට ඇසීම කියලා දැනගත්තෙ මොන මොකද්ද මොන ස්වરૂපයක්ද ඒ මොන සංඥාවක් මොන වගේ ඇසීම කියලා වෙන්කලේ යයි ඇයි මේකට ඇසීම කිව්වේ කෙසේද මේ ඇසීම ඒක සමහර විට පෙයි දැන් ඇසීම ඇසීම වෙන් උනේ දැන් අනිත් ඒවා දැකීමෙන් නේ දැනීමෙන් නේ මේ අපි
සම්පූර්ණයෙන්ම වෙනස් අනිත්‍යත්වයට බලනකොට
ඔව් ඒකට දැන් ඒ වතිබුනේ කොහොමද අපිට දැකීම උදාහරණයක් විදිහට දැකීම දැනීම කියන ඒවා නැතිුණා නම් අපිට ඇසීම කියලා වෙන් වෙයි
වෙන්නේ නැහැ
අමාරු. එතකොට ඒ එහෙම කරලා තියන්නේ අපි මේ දැනගැනීම් ටිකක් මේ. එතකොට මේ දැනගැනීම් කියන එකට යනකොට දැන් අර විදිහට වෙන් වෙනවා.
දැනගැනීම වෙනස්කමක්
නේ. දැන් දැනගැනීම කියනකොට ඊළඟට දැනගැනීම හොයන්න යනවා. දැනගත්තේ මොකද්ද කියන එක නෙවෙයි. දැනගැනීම දැනගත්තු දේවල් ගැන කතා කරන්න පුළුවන් උනේ.
එහෙම.
දැනගැනීම කියන්නේ. කිසි මේක හැබැයි ඒ තමන් බලනකොට තමන් යන එකත් එකයි බලන්න තියෙන්නේ. මම මේ නිකන් උදාහරණයක් ගත්තේ. මේ විදිහටම මේ එකින් එකට යන්න නෙමෙයි. තමන්ගේ හිත වැඩෙන විදිහටයි ඒක සිද්ධ වෙන්නේ. මොනවාම හරි යමක් يعني මූලිකව තියාගන්න මේක මොනවාම හරි යමක් කියලා ලැබෙනවා නම් අන්න ඒක කෙසේද? ඒකට යමක් අනිත්‍ය බව තේනකන් ඕක බලන්න. අනිත්‍ය බව කියන්නේ යමක් කියලා ලැබීමක් ලැබගැනීමක් වෙන්න බැරි වෙනව නෙමෙයි. මේක කියලා පෙන්වන්න බැරි වෙනකන් ඔතේ ඒ මොනවාම හරි ඒ ලැබෙන ගතිය අඳුර ගන්නවා. ඒ ගතිය අපිට එකින් එක වෙනස් වෙන්න පුළුවන් බලාගෙන යනකොට. ඒකත් කෙසේ. දැන් ගොඩක් වෙලාවට වෙන්නේ එකකින් නිදුනා කියලා හිතුණාට තව ගතියකට අපේ හිත ගිහිල්ලා.
එහෙමයි. ගැටලුවක් තියෙන්නේ දැන්. ඇසෙන සද්දය මම යමක් කියලා අඳුර ගන්නවා. හැබැයි ඇසීම කියන එක මට යමක් කියලා අඳුරගන්න බෑ. මට ඇසීම පවතින කාලය තුලම මට ඒක නිත්‍ය වෙලා.
ඒකයි. දැන් ඇසීම පිළි අරගෙනනේ අපි සද්ද ගැන කතා කරන්නේ.
ඇසීම
සද්ද නේ.
එහෙමයි.
ඇසීම නිසානේ සද්ද. ඇසීම කියන සිද්ධිය නැත්නම් සද්දයක් ගැන කතාවක් ඇයිද? ඒ කියන්නේ
එහෙම
නැද්ද? ඔව්. සද්දේ ගැන කතාවක් ඇවිල්ලා තියෙනවා. ඇසීමත් එක්කමයි. ඇසීමෙන් තොරව සද්දේ වෙන් කරන්න බෑ. තව විදියට කිව්වොත්. අපිට වරදින තැන තමයි අපි ඇසීමෙන් සද්දේ වෙන් කරලා.
ඔව්.
හරි.
හරි.
ඒකපතේ හැබැයි එතෙන්දි යන්න හොඳ නැහැ. ඇසීම කියන්නේ එකක්, සද්ද කියන්නේ තව එකක්. එහෙම වෙන් කිරීම නෙමෙයි මේ සිද්ධියමයි මේ කතා කරන්නේ.
එහෙම
වෙනස්. එතකොට මේ මේක එක තමයි මෙහෙම කතාව. කෙසේද මේ? මේක එක කියලා අපේක හිත හැගෙන එතකොට සත්‍ය කතා කරලා තියෙන ඇසීම එක්කනේ එහෙනම් ඇසීම නැත්නම් සත්‍ය වෙන්න බෑනේ එහෙනම් ඇසීම කියන්නේ මොකද්ද? දැන් එතකොට සත්‍ය ගැන නෙමෙයි එතකොට වෙනවා. නෑ
ඇසීම.
හරි. කෙසේද ඇසීම? දැන් ඊළඟට ඇසීම සමහර විට ඒකේ දැන ගැනීමක් නේ ඇසීම කියන්නේ. දැන් ඇසීම කියන පැත්තත් නෙමෙයි දැන ගැනීම කියන්නේ. දැන්වත් වීම කියන්නේ. ඒ හැම හැම අර තමන්ට ඒ ගෝචරත්වය මොකද්ද කියන එකත් එක්ක ඒ විමසීම යන්න වෙනවා. හරි අපිට අපේ ප්‍රකටත්වයක් තියෙනවා නේද මොකක් හරි. ඒ ප්‍රකටත්වය කෙසේද කියන පැත්තට යනකොට දැන් මේක මේකයි කියලා කියාගන්න බැරි වෙනවා. ඒ කියන්නේ ලං වෙන්න බැරි ස්වභාවය.
ඒක හරි ඒක දැන් දැල්ලා තියෙනවා අල්ලා ගන්න ලං වෙන්න මොනවත් කරන්න බැරි ස්වභාවයක් කියලා.
ඔව් ඒක දැන් අපි මුලින් හිතන්න හොඳ නැහැ දැන් බැරි ස්වභාවය එනකන් මේක හොයන්න ඕනේ එහෙම නෙමෙයි. අපි කරන්නේ හොයන එක. හරි වෙනවනේ. හරි ගෝචරයි. කොහොමද මේක? එසේද මේ? කියන පැත්තට ඒ සිදුවීම හොයන්න ඕන. කර උපමා වලින් අදන් වතුර වගේ පේනවා. අපි හොයන්න ඕන කොහොමද මේක වෙන්නේ? අපිට හිතන්නේ වතුර කියලා. ඒක හොයනකොට තමයි වතුර බිඳුවක්වත් තියදුන්නේ නැති තැනක වතුර වගේ දැනිලා තියෙන්නේ. ඒ අදහස දැන් අපි වතුර වගේ පේනවා කියලා හොයන්න ගියොත් හොයන්න බෑ මොකද එතකොට අපි උත්තරේ දන්නවනේ අපි ගන්නකොට වතුර පේනවා කියන තැනයි අපි ඉන්නේ සද්ද ඇහෙනවා කියන තැනනේ අපි
ඉන්නේ
එහෙමයි ඒක හොයාගෙන යෑම තුල යම් දැක්මක් අවබෝධයක් එනකොට තමයි කියන්නන්නේ සද්ද ඒ ලැබීමක් නේ වෙලා තියෙන්නේ සද්ද කියලා අහුවෙන්නේ නැහැ මොකද්ද කියලා හොයනවා අර තමයි උදාහරණයක් අපි මිරිඟුව පේන තැනක හදන්නකොට මිරිඟුව කියලා අපි දන්නේ නැහැ නේ වතුර නෙපේ ඒක ඒ සෙදීම තුල වතුර කියන ගතිය ඉක්මවා යනවා වතුර කියන සිද්ධියක් යෙදෙන්න විදිහක් නැහැ කතා කරලා තියෙන්නේ නොදන්නකම කවඩකම එන ඒ දැක්මට එනවා නොදන්න කම මතයි යෙදීම කතාව ලැබීම කරම වතුරේ බල්ලා කියලා කියන්නේ ඒක ඒක සෙවීම තුල එන අවබෝධයක් නිසා කෝක බොරුයි කියලා දාගැනීම නෙවෙයි
එහෙමයි
ඔව් සෙවීමෙදි ඕක බොරුවක් වෙනකන් හොයන්න ඕන කියලා එහෙම එකකුත් නැහැ ගොඩක් කලකට මේ දහමේ මෙහෙමනේ ඔක ලැබෙන්න බෑනේ කියලා අර ඉස්සෙල්ලා දෘෂ්ටිය දාගන්න. ඊට පස්සේ ඒකට ගලපන්න. අපේ තියෙනවා සත්‍ය රකින්න ගතිය. මොකක්ද මේ? එසේද? කියන පැත්තේ විමසීම. ඉතින් අපි උත්තරේ දන්නේ නැහැ. උත්තරේ දන්නවා නම් කෙසේද කියලා ප්‍රශ්නේ එන්නේ නැහැ. ඒ සෙවීම තුළ දැක්මක් එක්ක එන අවබෝධයක් ඒ ලැබුණේ මොඩකම නිසා නොදන්නකම නිසා අඥානකම අතාවේ ඉන්නේ. ඒකට අපිට ඕනම ප්‍රකට වීම ඇහෙනවා කියලා ප්‍රකට වීම පුළුවන්. සබ්ද කියලා වෙන්න පුළුවන් රූපයක්. මොනවා හරි සංඥා මාත්‍රයක් මොනවා හරි විදිහකට ස්වરૂපයක් ස්වභාවයක් දැනෙන බවක් දැනගන්න බවක්. ඒ සීරම මේ ධර්මතාවයට යට අඥාන කම මත
නොදන්න කම මත අවිද්‍යාව මත
එහෙම ඇහෙනවා අපිට. හැබැයි අපිට ඒක මුලින් දාගෙන කියන්න නෙවෙයි. ඇයි අපිට එහෙම ප්‍රකටත්වයක් තියෙනවද? නැහැ කියන්න බෑ. ඒ කෙසේද කියලා ඒ වන වැඩෙන විදිහට විමසීම යනවා. ඒක තමයි ඒ චක්ෂණේ කියලා. මම හිතන්නේ ඒ වචනයක් දාන්න. අපි දන්නේ නැහැ අපි විචක්ෂණය කරනවා කියලා. ප්‍රඥාවේ භාවිතයක් මේ ඉතර වෙන කෘත්‍යද කියන එක බලන්න පුළුවන්. ඒ බලන්නේ තව දෙයක් අල්ලගත්තද මේක කියලා අපිට යමක් වැටහුණාද නම් අපාවක් නොයෙදෙන මට්ටමටම ඉතර වීමක් කියනකොට සිද්ධිය සිද්ධියෙන් දකින්නවා කියනකොට සිද්ධිය ගැන කතාවක් යෙදෙන්න විදිහක් නැහැ. මොකද ප්‍රඥාවට ගෝචර අඥාන කම මතයි කතාව කියන්නේ. අඥාන කම මතයි ලැබීම කියන ඒ නුවණ. එතකොට ඒක අර සකස් වෙන විදිහ නේ. සකස් වී සමුදය කියලාද? අඥාන කම
ඒක දැක්ම එක්ක මොකද්ද මේ
අනිත් පැත්තට නුවණට පේන්නේ? මේක නොයෙදීමක් නේ කියන්නේ. යෙදීමක් නැති බව නෙමෙයි. නොයෙදීම යෙදීමක් වුණේ නැතනකම. ඒක අර නිරෝධය. නිරෝධේ ඥානය කියලා එතකොට සමුදේ ඥානෙ, දුක්ඛේ ඥානං සමුදේ ඥානං. නිරෝධේ ඥානං මග්ගේ ඥානං කියන හිස්පතර ඥානේ භාවිතයක් වෙනවා. මේක මොකද්ද කතාව ඉක්මවා යනවා. ඉතින් නොදන්න කම මතනේ ඒ කතාව. නොදන්න කම නොයදුනාන දන්න කම
උඩානම් ඒ කතාව එන්න බෑ.
මිරිංගුවේ වතුර හරි එක මිරිංගුව දැන් අපි වතුර සංඥාවෙන් ගත්තත් මේ මිරිංගුව අපේ ඕන සංඥාවක් මිරිංගුව මිරිංගු ස්වභාවයෙන් දැක්කොත් කතාවක් එන්න බෑනේ. අර වතුර ගැන කතාව නැති වෙනවා වගේ අපි හිතන මොන ස්වරූපයකටවත් සම්බන්ධ කරගන්න බැරි
වෙනවා.
එතකොට අනේ එතෙන්දී අර ඉතර වීම නැත්නම් නිරෝධය ඒ ශුන්‍යතාවේ කක්කරි වගේකින් අපි මේක කියන්න ඕන හින්දා වචනයක් දාගන්නවා. ඒක කිසිම අදහසක් මේක කියලා කතාව නෙමෙයි. නොයෙදීම වගේ යෙදිලා තියෙන්නේ නොදන්නකම එන වගේ දැක්ම කර ඇති කල්ලි මේ තොරව ගැන කතා කරන්න බෑ. දැන් මෝඩකමෙන් තොරව එක ගැන කතාවක් එන්න බෑ.
එහෙමයි.
ඒ වගේ කියලා පොඩි හැඟීමක්
තමයික් මම බලන්න උත්සාහ කරපු දෙයක්. එතන මට දැනුන දෙයක් කියන්න. දැන් ඇසීමක් තියෙනකොට අපි හිතමු මොකක් හරි සද්දයක් මම කරලා ඊට පස්සේ මට එතන ඇසීම කියන එක දැනගන්නවා. ඊට පස්සේ අර සද්දය නැති වෙනකම්ම කන යොමාගෙන හිටියොත් ඒ සත්‍ය සම්පූර්ණයෙන් නැති තැනක් ඒ ඇසීම කියන එකේ ඡායා මාත්‍රයක් හරි තියෙනවා කියන එක තේරෙනවා. ඒ කියන්නේ යෙදුණත් නොයෙදුණත් සත්‍යය යෙදුණත් නොයෙදුණත් ඇසීම කියන එක අත්දකින්න පුළුවන් කියන හැඟීමක් ඇති වෙලා තියෙනවා. ඒක වැරදිද?
ඔව්. එතකොට දැන් ඇසීම කියන එක අත්දකින්වනි.
එහෙමයි.
ඊළඟට ඇසීම නැති වෙනකන් බලා ඉන්නවා කියන කතාවට යන්න ඕන නැහැ.
අනේ.
ඒ කියන්නේ අපි දැන් දැන්වත් තිබුණහම ඒ දිහා බලා ඉන්නකොට ඔක ඉතින් පැයන වෙලාව බලා ඉන්නකොට ඒක නැති වෙනවා යනවා. හරි. ඒ නැතිවීම කියන්නේ අවබෝධයෙන් නිවි. ඒක ඕන දෙයක් ඔය හුස්ම දිහා බලා හිටියොත් ඒ භාගයක් විතර බලා ඉන්නකොට හුස්ම නැති වෙනවා. ඕනම රිදීමක් දිහා බලා හිටියොත් බලා ඉන්න පුළුවන් නා. ඒක නැති වෙලා යනවා. ඒ නැති වෙලා යෑම අපේ ප්‍රඥාවේ භාවිතයක් නෙවෙයි.
අත්දැකීමක්.
ඒක ඒක කියන්න වෙන්නේ ඒ සමාධිය. හරි? සමාධිය තුලින් ඒ සමාධිය වැඩේ. අයින් වෙලා යනවා. ඒක යන්නේ අර ධ්‍යාන පැත්තට යන රූපාවචර රූපාවචර අපඤ්ඤ ඒ පැත්තට යෑමක් නිසා අර දැක්මක් නෙවෙයි. දැක්ම කියන එක එහෙම ගොඩක් වෙලා බලා ඉඳීමක්වත් මේක ගොඩක් වෙලා කියනකොට වෙලාවෙන්ම නින්නේ නැහැ. අඥාව කියන නිකන් හිතන්න අපට දැන් අපි රැවටෙන තැනකින් යන මිරිඟුව පේන තැන දේ දුන්නක් පේන තැන ප්‍රඥාවේ යෙදුනොත් එතන එහෙම දෙයක් යෙදෙන්නෙම නෑ කියන නුවණ තියෙනවනේ.
එහෙමයි
වගේ වුණාට වතුරේ බල්ලා පේන ප්‍රඥා භාවිතය කියන්නේ බල්ලා දිහා බලා ඉඳලා ඒක නැති වෙනකන් ඉන්න එක නෙවෙයි. තේරුණාද? ඒ නුවණ යෙදෙනකොට ඒ සිද්ධිය පේනවා. සිද්ධිය පේනවා කියන්නේ සිද්ධියෙන්ම ඉතරව. ආයි ඒක ගැන කතාවකට ඉතුරුවක් නැහැ. ඒක තේ අනේ එතකොට ඒක ඥාන දර්ශනය. නැත්නම් ඒකට හිත යොමු කරගෙන ඉඳලා ඒක නැති වෙලා යෑම ඥාන දර්ශනයක්ම වෙන්නේ නැහැ.
එහෙමයි.
ඒක හිත සමාධිය ඇති කරගන්න පුළුවන්.
ඇත්තට සමාධිය දෙකට මෙහෙට යන්නේ.
හැබැයි අර ওই දෙක හරිය එකට යන. දැන් අපි ඒකේ විමසීම කියන පැත්තෙන්නේ ප්‍රඥාව අවදි වෙන්නේ.
එහෙමයි.
මම බලා ඉඳීම කියන එක සමාධිය. එනේක. විමසීම එක්කත් එන්නේ බලා ඉඳීමක් තමයි.
මම හිතේ විමසීම කියන්නේ
එතන. එනේ මට හිත පැන පැන විමසන්න බෑනේ. විමසනවා කියන්නේ ඒක තමයි හිත යොමු වෙලා තියෙන්නත් ඕන. හරි. ඒක එක යන්න වෙනවා. ඒක අර අනුගත වෙනවා. يعني දැන් වෙන එකක් ගැන හිතනවත් නෙවෙයි. ඒක තමයි අපිට අර දැන් ඔය. මේ නැසීමේදීත් එක එක ඒවට පණින්නේ. දැන් අර ඇහෙනවා කියන එක අහපු දේ ගැන හිතනවා කියන එක කියලා හැම වෙෙන් කරන්නේ. ඇසීම එකක් දැනගෙන සිටීම දැනගෙන තව එකක් ඔහොමම යන. එතකොට ඇසීම වැරද්දක් නැහැ, හිතීම විතරයි වැරද්ද. දැකීම වැරද්දක් නැහැ, දැකපු දේ ගැන හිතන එකයි වැරද්ද කියලා එහෙම ඔහොම යනවනේ. ඒ එතකොට අපි එකකින් තව එකකට පැනලා අරකමක කරලා වෙන එකක් ඉඳ මේක නැහැ. ඔය වගේ කතාවකට යනවා මිසක් අර ඒක ඒකෙන්ම දකින ගතිය නෙවෙයි ඒක. එතකොට යන්නේ අර හිතෙන් හදපු ලෝකයක් නේ ඕක. විඥානවාදයේ පැත්ත එළියෙමකුත් නැහැ. ඔබේ නිකන් මතයක් දාගන්නවා මිසක් දැක්මක් වෙන්නේ නැහැ. දැන් ඒක ඒකෙන්ම දකිනවා කියනකොට ඒක ගැන කතාවක් නැහැ. ඒක හැදුනේ මෙහෙමයි කියලාවත් කියන්න අවශ්‍යතාවයක් නැහැ. හරි. ඒකෙන්ම ඉතර වෙනකොට ඒක ඒක ගැන කිසිම විස්තරයක් කරන එකම නොදන්න කම. ඒක කතාවෙන්න ඉතර. එතකොට අපිට ප්‍රශ්නයක් එන්නේ ඒක හැදුනේ කොහොමද? ඒක මම කළාද වෙන කෙනෙක් කළාද ඉබේ පහළ වුණාද ඇති වෙනවද නැති වෙනවද? ඔය කතා එකක්වත් අදාළ නැති වෙනවා. ඒක ඒකෙන් සිද්ධිය සිද්ධියෙන් දකින්නවා කියනකොට සිද්ධිය කියන කතාවෙන්න ඉතර. ඒ සිද්ධියක් ලැබුණේ නොදන්න කමටයි කියන නුවණයි. තව විදිහකට
කියනවා.
මොනවා හරි කතා කරන්න පුළුවන් උනේ මෝඩ කමට. මොනවා හරි දැනගත්තේ
මෝඩ කම
නොදන්න කම. ඔව්. අන්තර. ඔය දැන ගැනීමම අවිද්‍යාව. දැන් අපි ලෝකෙ හිතන්නේ නම් මොකද්ද ලොකු අවබෝධයක් ලැබුණා කියලා මොනවා හරි දැනගත්තා. සම්මුතිය කියන්නේ අර දැන් අර කරුවල දැනගත්තා වගේ නැත්නම් තදනින්ද දැනගත්තා වගේ. ඔන්න තදනින්ද මොකද්ද කියලා මම දැනගත්තා. ඉතින් ලෝකයට හරි උසස් දෙයක්. හැබැයි ප්‍රඥා කතාව මෝඩකම. මෝඩකම තුල කරන කතාවක් නේ. තදනින්ද දැනගත්තා කියනකොට. හයි නුවණට තියෙන ඕ දැනගන්න බැරි දෙයක්.
දැනගන්න බැරි දෙයක් ගැන කතාවක් හදනවා.
ඔව් ඉතින් කතා කරන්නේ නේද?
එතකොට
ඔන්න ඔය ධර්මතාවය අපිට මේ ලෝකේ සබ්බං කියන සියල්ලටම ඔක පොදුනේ. අපිට එකක්වත් අර කතා කළා කියන්නේ නිත්‍ය සංඥාවෙන් ගත්තා කියන.
එහෙම
දෙයක් ලැබුණා ලං වුණා. ඒ ලං වෙන්න බෑනේ. උපය උපාදාන අභිනිවේෂ මිනිබත් ඒක වෙන්න විය නොහැකි දර්ශනයක්. සිද්ධිය සිද්ධියෙන් දකින නුවණට එනකොට මොනව කතා කරන්නේ? කතා කළා නම් නොදන්නකම්.
උත්තරන් දෙයක් ඉතුරු වෙලා නැහැ එතන.
ඔව්. අපට දෙයක් නැති වුණ බව නෙමෙයි නැති වෙන්න දෙයක් පිහිටලා නැහැ. ඒ කියේම වුණා තමයි. හරි. එතන නැට කතාවකුත් නෙමෙයි.
නැදීම කියන එක තමයි හරි වචනේ කියලා මට තේරෙන්නේ දැන්.
ඔව්. එතකොට යෙදෙන්නේ නැහැ කියලා හරි කතා කරනවා නම් ඒක මොඩකම්. ඒ මොකක් හරි අල්ලගෙනනේ අපි ඒ කතාවට යන්නේ.
ඒ කියන්නේ
අල්ල ගැනීම මතයි. අන්න ඒක තමයි අර අපි අර පඨවිය අර ච ධාතු එන තැන ওই ධාතු ප්‍රය ගැනම කතාවක් කියන්නේ අල්ල ගැනීමම උපාදානීය උපාදානය උපාදින්න උපාදානේ නුයි ඒ කතාව තියෙන්නේ අටවි කියන කතාව යෙදෙන්නේ උපාදානය නිසා
අල්ල ගැනීමෙන් උපාදානය වෙන්නේ
ආ අල්ල ගැනීම කියන එක තමයි අල්ල ගැනීම නිසායි ওই කතාව අල්ලගත්තේ නැත්නම් කතාවක් නෑ කියෙන්නේ නැහැනේ පටවි කියලා කතාවක්
කියෙන්නේ.
ඒ ඊතර වීමනේ.
හරි.
දැන් පටවිය කවුද කලි? මම හැදුවද? anu හැදුවද? පිටේ පහළ වුණාද? ඔය කතාව අදාළ
නැහැ.
හරි. තරණයි දැන් අත්ත කතම් දීපන්. අත්ත කතම් අද. අනේ ඒ මොන විස්තර කරනවා? ඒ සම්පටිච්ච සම්බුත්. ඒ දැක්මනේ ආයේ හේතුව මේකයි ඵලය මේකයි කියලා කතාවක් නෙමෙයි ඔය කරන්නේ. හේතුව කියනවා නම් කියන්න වෙන්නේ නදන්නකම අඥානකම ඔච්චර. ඒකට අර ලං වෙන්නද? දහසක් එනවා ඇති නේද?
ඔව් ඒක පැහැදිලි වුණා. ප්‍රැක්ටිස් කරලා බලලා ආපහු ප්‍රශ්න තුනක් කතා කරන්න. ගොඩක් ගොඩක් පින් තෙවල් සර්ණයි නිර්වාණ අවබෝධයම ලැබේවා.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මම එහෙනම් දන්නේ.
එහෙනම්
සේරම් සරණයි මේ ඩොක්ටර් කොග්ගලගේ අද අර උදේ තිබිච්ච ධර්ම සාකච්ඡාවේ ධර්ම කාරණා මත වුණා. ඒක මට නිකන් ආයසරක් දැනගන්න හේතු නිසායි මම මේ ප්‍රශ්නේ දාන්න හිතුනේ අහන්න හිතුනේ. එතනදි කතා කරා මේ සක්කාය දිට්ඨිය සහ සක්කාය කියන වචන දෙක. එතකොට මම ඇත්තටම මේ විසාකා උපාසිකාව ගැන තමයි එතන කතා වුණේ, කතාව යෙදුනේ, මේ ප්‍රශ්නේ ආවේ. එතකොට දැන් විසාකා උපාසිකාව ගිහි ජීවිතේ ගත කරමින් සෝතාපන්න වෙලා හිටියා. එතකොට ඒ සෝතාපන්න භාවය කොහොම හරි ගිහි ජීවිතේ ගත කරමින් කියන්නේ කාම භෝගී ජීවිතයක් තුළ යම් අවස්ථාවල කාමයට නතු වෙලා හිටියා. එතකොට හැවුවේ ප්‍රශ්නේ ඇත්තටම සෝතාපන්න භාවය ගැන නෙමෙයි, සක්කාය දිට්ඨිය සහ සක්කාය කියන වචන දෙක ස්වාමීන් වහන්සේ එක හයිලයිට් කරා. එතකොට ස්වාමීන් වහන්සේ කිව්වා සක්කාය කියන එක ඊට වඩා ගැඹුරින් දැනගත යුතුයි විශ්ලේෂණාත්මකව, සහ සක්කාය දිට්ඨිය කියන එක ඒ වචන දෙකේ හරි තේරුම. අපි මට හිතුණා මේ ප්‍රශ්නේ මෙතන ආයසරක් යොමු කරන්න. ඔබතුමා දරණ ඔබතුමා බුදුරණන් වහන්සේගේ ධර්මයේ වශයෙන් දරාගෙන ඉන්න යමක් තියෙනවා නම් පැහැදිලි කරොත් මං අගය කරන පෙරන් සමය.
මුලින්ම කියන්න තියෙන්නේ මම ඒ ටික අහගෙන හිටියේ නෑ, එහෙනම් තමයි ඒ අදහස ගැන කියන්න බෑ. ඔබතුමා අහපු එකට මොනව හරි මං දන්න පැත්තෙන් කියනවා නම් ඒ සක්කාය කියන්නේ සොකීය බව. අපි නිකම් මම ඉන්න හැඟීමක් වගේ ගතියක් තියෙනවා සොකීය බව. ඒ සොකීයත්වය කියන එක සාමාන්‍යයෙන් පේන්නේ නැහැ. ඒක ප්‍රඥාවේ දැක්ම. හරි, ඒ සක්කාය කියන එක ප්‍රඥාවට ගෝචර දෙයක්. ඒක එක ආයතන වලට ගෝචර දෙයක් නෙවෙයි. ඒකට ඒ සක්කාය කියන එක තමයි පංච උපාදානස්පති කියලා ඊළඟට විස්තර වෙන්නේ. මේ සිය බව කියන්නේ. ඒකට අනේක පිළිසිඳ දකින්න එක. ඒ බව දකින්න එක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ අර අත්වලෝමෙන් අස්වලෝමෙන් විදින එක ලේසි නේ. ඒත් එක ඊටත් වඩා දුෂ්කරයි. සක්කාය විදිහට දකින්න එක. ඒකයි ඒක ප්‍රඥාවට ගෝචරත්වය. දැන් අපිට ඒක තාපත්තකින් කිව්වොත් දැන් ඉස්සෙල්ලා කතා කළේ දැන් ආයතන වලට පත්ති කියන එක නම් අපිට ආයතන වලට ගෝචරයි. ඇහෙනවා කියන එක ආයතන වලට ගෝචරයි. කන ශබ්දය කියලා අපි දැනගන්නවනේ කොහොමද? එහෙම දැනගන්න පුළුවන් නැතන් නෙමෙයි. ඒ දැන ගැනීම තුලම මම කතාවක් කියදී දැනගත්තේ කවුද? දැනුවත් උනේ කවුද? ඇහුනේ කාටද? සද්ද බව දැනගත්තේ කවුද කියන ප්‍රශ්න නිකන් අහුවොත් පිට කියන්න වෙනවනේ. මමනේ දැනගෙන තියෙන්නේ. වෙන කවුරුවත් නෙමෙයි. කාටද ෆිල්ම් උනේ? මට දැනීම උනේ කාටද? මම දැනගත්තේ කවුද? දැන් නිකන් මම නැතුව වෙන කෙනෙක් දැනගත්තා කතාවක් අදාළ නැහැ නේ. අන්න ඒක එක්ක දැන් අර පුද්ගල හැඟීමක් කියදීලා ඒක එදෙන්නේ කොහොමද? ওই සිද්ධියේ තියනවාද එහෙම එක? දැන් ඒ දැන් සුඛීය බව කියන්නේ නිකන් දැන් ඕනම ක්‍රියාවක් ගත්තොත් ඕක නිකන් ඒක මාත් එක්ක යන එකක් නෙමෙයි. නැත්තම් මොනවා හරි දැනගත්තා කියනකොට ඒක මට ලැබුණින නැත්තම් මම දැනගත්තා නැත්තම් මගේ මට කියන පැත්තට දාන්න වෙනවනේ. මට හරි මගේ හරි කියන්නේ මම ඉන්න හින්දාද නැති හින්දාද? ඉන්න හින්දාද? මම යෙදුන හින්දානේ මගේ කතාව තියෙන්නේ. ඒතර මගේ කතාවක් තියනා නම් ඔන්න නුවණට තේන්න ඕන මම යෙදිලා. මට ලැබෙන කතාවක් තියනවා නම් ඒ කියන්නේ මම යෙදිලා නේ. අපි කැමති වුණත් නැති වුණා. ඉතින් ඒ සුඛියත්වය. කොට අපි අර ඒ සිද්ධිය හොඳට විමසුවොත් ඔය සිද්ධිය යෙදීම නොදන්නකම මත අඥානකම මත ඒක තමයි මම අර උපමා ගත්තේ. නිරිඟු වතුර වගේ පේන්නේ දේ දුන්න අපි පේන්නේ වතුරේ බල්ලෙක් වගේ ඒ දැනගන්න එක. තේනක කිව්වට අපිට එහෙම තියනවා කියලා එන හැඟීම. ඒ හැඟීම එක මම යෙදෙනවා නේද? ඒකට අරක හැඟීමක් විතරක් නෑ. ඒ පැත්තට පොඩ්ඩක්වත් ඒක දෙයක් කරන මට්ටමකට යන්නේ. මේක හැඟීම් මාත්‍රයක් විතරයි. ඒ කියන්නේ කිට්ටුවට යන්නේ ඔබ හීනෙන් පේන දෙයක් විතරයි වගේ නේද? අපි හීනේ බව දැන ගැනීමත් එක හැඟීම් මාත්‍රයක් විතරයි. ඒ කියන්නේ වෙන කිසිම කෙනෙකුට මේක අහුවෙන්න විදිහක් නැහැ. වෙන කිසිම කෙනෙකුට කියනකොට තමාටවත් මේක ලැබෙන්න විදිහක් නැහැ, ලං වෙන්න විදිහක් නැහැ. උපය ලං වේ. උපාදාන අල්ල ගැනීම. උපය උපාදාන අභිනිවේෂය ඉතස ගැනීම. විනිබද්ද ඒක තමයි බද්ද වීම. ඔය කතා යෙදෙන්නේ නැහැ නේද මේ? අඥානකම මතයි ඒ කතා. එන ඒක හිතනා නෙමෙයි. ඒ දැක්ම ආව. මෝඩකම නිසායි ලැබීම. ඒක නුවණක් තියනවනේ. ඒ කියන්නේ නුවණට මොකක් කතාවක් අදාළම නැහැ. ඒ දෙන්නේම නැහැ. කියන ඒක ඒක තමයි අර නිරෝධී ඥානෙ කියන එක. ඒ ඒ ඥාන හතර ඉදී. ඒකට අන්න ඒකත් එක්ක බලන්න මේ. දැන් ඒ කතාවත් එක්ක යම් කිසි අදහසක් ගන්න පුළුවන් කෙනෙක් තවම හරි යම කියලා ඒ යම කියනකොට ඇති බවක් යමක් නැති බවක් යම තවම හරි කතාවක් වෙන බව අන්න ඒ සිද්ධිය යෙදෙන පණ ඒ යෙදීමම සක්කාය සුඛියත්වයක් වෙනවනේ.
දැන් සක්කාය කියනගෙන සුඛියත්වය කියන්නේ එතකොට දැන් සුඛියත්වය කියන එක දැන් සෝතාපන්න කෙනෙක්ගේ සුඛියත්වය කියන එක තියෙනවා. හැබැයි සක්කාය දිට්ඨිය ඉස්සර වෙලන්නේ ඔය ඒ දෙක තමයි පොඩ්ඩක් ක්ලැරිෆයි කරගන්න ඕනේ. දැන් සක්කාය දිට්ඨියෙන් ඉතර වෙලා දෘෂ්ටියක් හැටියට ගන්න එක නැති වෙලා සෝතාපන්න කෙනෙක්ගේ
සුඛියත්වය කියන එක අහුවෙන්නේ මොකටද?
එතකොට දැන් දැන් ප්‍රශ්නේ එතන ඇත්තටම ඇහුවේ ප්‍රශ්නය විසාකාව ජීවිතේ ඉන්න කෙනෙක් එතකොට එයා සුඛියත් සක්කාය දිට්ඨියෙන් ඈතර වෙලා එක් සෝතාපන්න වෙලා කියන්නේ ඒකනේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපද පරාමාස කියන තුන නැහැ කියන එකනේ. හැබැයි තාම කාම ලෝකේ එයා ජීවත් වෙනවා. එතකොට ඒ ජීවත් වෙන කෙනෙකුට සුඛියත්වය පැනවෙනවනේ. එතකොට දැන් ස්වාමීන් වහන්සේ දුන්න උත්තරේ මම ආයෙසරක් කිව්වොත් ස්වාමීන් වහන්සේ කිව්වේ සක්කාය කියන එකයි සක්කාය දිට්ඨිය කියන එකයි ඊට වඩා ගැඹුරින් තව විශ්ලේෂණාත්මකව දැනගත යුතුයි කියන එක. එතකොට දැන් මගේ ප්‍රශ්නේ ඇත්තටම මොකක්ද මේ විශ්ලේෂණාත්මකව දැනගත යුතුයි කියන්නේ මොකක්ද? නැත්නම් දැන් සෝතාපන්න වෙච්ච කෙනෙකුට දැන් සුඛියත්වයේ නෙදෙනවත් නෙමෙයිනේ. එහෙමනම් ඉතින් එයාට ජීවත් වෙන්න බෑනේ. හැබැයි යා කාම ලෝකයේ ගැවසෙනකොට සමහරලාට
සුඛියත්වය නොදෙනව නෙවෙයි. දැන් මෙහෙමයි. පෘථග්ජන කෙනාගේ සුඛියත්වය දෙනවා, රෝපපන්න කෙනාගේ සුඛියත්වය යෙදෙනවනේ. හැබැයි පෘථග්ජන කියන්නේ අසෘතවත් කියන්නේ යා සුඛියත්වය කියලා එකක් ගැන දන්නේ නැහැ. හරි? දැන් සුඛවත් කියනකොට එයාගේ ප්‍රඥාවට ගෝචරයි අඥාත ආයතනවලට නෙමෙයි. අඥාවට අහු වෙනවා සුඛියත්වය කියන්නේ. හැබැයි එතකොට ඒක හැඟීමක්. දැන් මඤ්ඤණාවක් කියලා දන්න නුවණක් එක්ක තමයි ඒක යෙදෙන්නේ. ඒක හම්බ වුණාට දෙයක් විදිහට නෙමෙයි ඒක තමයි. නොදන්න කම මත මේක තියනවා. හැබැයි රහතන් වහන්සේට ඔහොම කතාවක් අදාළ නැහැ. يعني අවිද්‍යාව හිඳයි නේ. අවිද්‍යාව යෙදුන්නේ නැත්නම් ඔහොම කතාවක් නැහැ. ඒකට එයා දන්නවා මේ මඤ්ඤණාව යෙදෙන්නේ අවිද්‍යාව මත. ඒකට එයාගේ උත්සාහය තියෙන්නේ මොකද්ද? ඒකෙන් මිදෙන්න, ඈතර වෙන්න. ඒකයි ඒක මා මඤ්ඤති ස්වභාවයට පත් වෙන්නේ. දැන් පුත්ජන අසෘතවත් ස්වභාවය කියන්නේ ඒක මඤ්ඤති විතරයි. මඤ්ඤණාව කියලා දන්නේ. දැන් මෙයාගේ වෙනස කියන්නේ මඤ්ඤණාව මඤ්ඤණාව බව දැක්මේ ඒ නුවණ කියදෙනවා. මඤ්ඤණාව බව දන්නා. ඒ දැන ගැනීමමයි මා මඤ්ඤති. ඒ ඉතින් උදව්. හරි. ඒත් මේක අපි දැන් නිකන් කතා කළාට අපි අර අපේ ආයතන වලට ගෝචර කරගන්න හැබැයි මේක කාය දිට්ඨිය නේ වගේ දෙයක්. එහෙම පේන එකක් නෙවෙයි. අය ඒක ප්‍රඥාවට ගෝචර දෙයක්. හරි. ඒකට ඒක ප්‍රඥාවට ගෝචර වෙනකොට මොකක්ද අන්තයෙන් එන්නේ? ඒක ගැන තිබුණ වැරදි මත දෘෂ්ටි යෙදෙන්න බැරි වෙනවා. සක්කාය දිට්ඨිය කියන එක අයින් වෙනා හැබැයි සක්කාය පිළිසින්ද දක්. ඒ දෙකම එක කතාවක්. කාය දකින්නවා කියන එකයි කාය දිට්ඨිය දුර වෙනවා කියන එකයි දෙකක් නෙමෙයි. ඒක
සරණයි.
අහන්න දේවල් තියෙනවද කාට හරි? ඒ ඉස්සෙල්ලා කීප එක ස්වාමීන් වහන්සේ කියපු දේ නැවත නැවත අහන්න කියලා තමයි මම කියන්නේ මේ දේත් අහලා දැනගන්න ඕන. මොකද මට කියන්න බෑ උන්වහන්සේ මොන අදහසකින් කිව්වද ඒක මට ඇහිලක් නෑනේ. ඒකම මගේ අදහස විතරයි කිව්වේ. තේරුම් ගන්න.
අවසරයි. අවසරයි. මම තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක අහන්න වෙලා තියෙනවද?
අහන්න තමයි අවස්ථාව දුන්නේ. අහන්න.
මේකයි මේ දැන් කායානුපස්සනාව ගැනයි මේක අහන්නේ. කායානුපස්සනාවේදී කය හැඟීම් මාත්‍රයකට සුළු වෙලා තියෙන අවස්ථාවක ඒක ආයතනයේට ගෝචරද නැද්ද කියන එක.
හැඟීම් මාත්‍රය කියනකොටම ආයතන කතාව කොහමද එන්නේ?
මට හිතෙන්නේ නම් ආයතනයට ගෝචරයි කියලා. හැඟීම.
ආයතනයකට ගෝචරත්වය තමයි සත්ත්වභාවය ජීවත් වීම ලෝකේ කියලා කියන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ දැන් ඇහෙන් අත්දකින්න පුළුවන් බව කණෙන් අත්දකින්න බව ඒ කියන්නේ වස්තු භාවයක් පිහිටෝලානේ. ඒක තමයි කාම. කාම භූමිය කාම මට්ටම කියන්නේ. නැකන්නාසේ දිගකය මන. මේවට ගෝචර දේවල් කියනවා. ඒ නිසානේ අපි ආයතන උපදන්නේ. ආයතන භාවිතයක් කියන්නේ. බැයි ඔය ඒ කාම කියන මට්ට වස්තු ස්වභාවය. හරි. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ඒ ස්වરૂපේනේ. ඒතර අපේ ජීවත් වීම තමයි ඒක කියනවා කියන මට්ටම. තමයි කාම භූමිය කියන්නේ. හ්ම්. සාමාන්‍යයෙන් වර්ග කරනවා මිනිස්සුයෝ දෙවියෝ අපාය නිරිසත්තු ඒ කාම ලෝකය කියලානේ කියන්නේ. කාම භූමියක්
නේ.
එහෙමයි. ඒ ආයතන වලට අරමුණු තියනවා කියලා පිළිගන්න මට්ටම. හරි. ආයතන වලින් අත්දකින්න පුළුවන්ද කියන ප්‍රශ්නේ එන්නේ ඒක මත. ආයතන ඉක්මවාගෙන දැක්මකට නෙමෙයි ඉන්න හදන්නේ. කාම භව විභව කියන තුනම සංහාවෙම යෙදීන්නේ.
එහෙමයි.
ආම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා කියනවානේ. ඒකේ එකම තමක් ඔය ආයතනවලට ගෝචර ඒවා තියෙනවා කියන ස්වභාවය නේද? ඒකට ආයතන කතාව යෙදෙන්නේ ආපහු නොදන්න කම එකයි කියන තැන. දැන් අපි අක්කරි දැත්තකින් ගලපන්නනේ ඔය යන් නේද?
ජලපීමකට තමයි ගියේ.
තාපජත එන්නේ නැහැ. ඒක තමයි ඒක කීය බව පේන්නේ නැහැ කියන්නේ ඔකයි. ඒතර දකින්න අමාරුයි. ඒක දකින්න අපිට පුළුවන් ඔන්න මොකක් හරි අල්ලගන්න හදනවා යමක් කියන පැත්තෙන් ඒක ප්‍රඥාවටයි ගෝචර. අපිට ගෝචරත්වයේ යම. හැබැයි යම කියන බව ලැබෙනවා අන්න යමක්. ඒක නිත්‍ය භාවයක් දෙන්න යනවා කියන්නේම අන්න ඔක නුවණට ගෝචර වෙනවා. හරි.
එහෙමයි.
පංච සංකාර නිච්චතෝ සමනුපස්සති. ඇත්තට පණින ඔක්කොම අනිත්‍යයි කියලා මොකක් හරි නිත්‍ය කරගන්නවා. ඊළඟට ඒකට ගලපලා අපි ප්‍රශ්න කරන්න යනවා, ගලපන්න යනවා. මේක මේක. ඒ කතාව යෙදෙන්නේ අරක පිළිගත්ත හින්දා නදන්න කමට බැසගෙන. කියන්නේ. හරි, ලං වෙලා අල්ලගෙන බැසගෙන සද්ද විලා. උපය උපාදාන අභිනිවේශ විනික. මේ දර්ශනයේදී ඒක කැඩෙනවා. ඒක එතකොට ක්ෂ වෙන්න ඕන මොනවා හරි කතාවක් එනකොට කොහෙන් හරි අල්ලගෙන මේ. ඒක කතා කරන්නේ පා කියන එක නෙමෙයි, විමසීම තුලම තමයි ඒක අහු
වෙන්නේ.
ඒක නේද? ඔව්. ඒතර කල්යාණ මිත්‍යා ඕන වෙන්නේ ඔන්නඔක පෙන්නලා දෙන්න.
එහෙමයි.
ඔබ කියනකොට අපු අහු වෙලානේ.
එහෙම
වගේ. සයි තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි පැහැදිලි වුණා. බොහෝ දෙයින් මේ පාඩ වැච්චා හොත්.
එන කාට අහන්න දේවල් තියනවාද?
තෙරුවන් සරණයි. අර කර්ජනීය සූත්‍රයේ මේ අර සංඛාරය නිර්වචනය කරනවා වගේ තියෙනවනේ. අර සංඛාර සංස්කරණය කියන තැන එතනත් දැන් කියන්නේ සංකතං අවිසංකරං තීති කෝ වික්ඛවේ සංඛාරාපි බුච්චති කියලා. එතකොටස දැන් රූපය ගැන කියනකොට ආයේ එතනම කියනවනේ රූප රූපත්තාය සංකතං අවිසංකරං තී කියන. දැන් අර අතන කියන එකෙන් සංකතං අභිසංකරං තීතිකෝ වික්ඛවේ සංඛාරාති බුච්චති. එතකොට සංකතය කියන්නේ සර් ඵලය නේද? ඒ සංස්කරණේ නේද සර් සංකතය කියන්නේ. එතකොට අර සංස්කරණයෙන් ලැබෙන ප්‍රතිඵලයනේ සංකතය කියන්නේ. නමුත් දැන් මේ කියනකොට මට තේරෙන්නේ නැති ගමට දැන් මේ හිතෙන්නේ සංකතයක් අභිසංස්කරණය කිරීම කියලා වගේ අදහසක්. එතන මේ අන්න එතනත් පොඩ්ඩක්
ඒ කියන්න ගියාම එහෙම වෙනවා. දැන් අපි සකස් වුණ දෙයක් එක්කමයි සකස් වීම කතා කරන්න වෙන්නේ. කෝපයක් සකස් වුණ හැටි. බල්ලෙක් සකස් වුණ හැටි. يعني සකස් වූ දේ උදව් කරගෙන සකස් වීම ගැන කතා කරන්න හද. හැබැයි හරියට සකස් වීම කියන තැනට නුවණ එනකොට ඒ කතාවට කියපු එක අල්ලගන්නේ නැහැ. සංකතය නෙමෙයි අල්ලගන්නේ. සංස්කරණ කියන එකනේ දැන් ඔය කියන්න හදන්නේ. සංස්කරණ. හරි. දැන් සංස්කරණයක දෙන්නන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ.
දැන්
වස්ත්‍රේ බල්ලා හදන හැටි මෙන්න මෙහෙමයි කියලා පෙන්වන්න පුළුවන් එකක්
නෙවෙයිනේ.
අපිට වස්ත්‍රේ බල්ලා උදව් කරගෙනනේ හදන හැටි ගැන කතා කරන්න වෙන්නේ. කෝප්පේ උදව් කරගෙනනේ කෝප්පේ හදන හැටි කතා කරන්න වෙන්නේ. ගේ උදව් කරගෙනනේ ගේ සකස් කිරීම කියලා තමයි වචනෙන් කියන්නේ. හැබැයි සකස් කරන කියන එකේ අර ගේ හරි කෝප්පේ හරි බල්ලා හරි ඒ සංකතය යෙදෙන්නේ නැහැ. එතකොට බලන්න මේ නබරි දෙයන්නේ මේ කියන්නේ. දැන් අපි රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා සංකත පහ. අපිට දේවල් වුණා නම් ඒවා සංකත. හැබැයි දේවල් උනේ ලං වෙන්න පුළුවන් උනේ මේ කියලා පෙන්වන්න පුළුවන් උනේ මොකක් හින්දාද? සංකත වෙලා. දැන් සංස්කරණ තැනට හිත ගේන්න, ඒ කියන්නේ අර 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 ස්වභාවයෙන් එතර වෙන්නනේ මේ මේ ප්‍රතියන්. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ අල්ලගෙනමනේ ජීවත් වෙන. ඒකනේ සක්කාය දිට්ඨිය කියන්නේ, අපන්ට උපාදාන ස්කන්ධය කියන්නේ. දැන් ඒ ඒකෙන් එතර වෙන දර්ශනයට තමයි සංකතං අபிසංකරොන්ති ඉති සංකාරෝ. ඔය සංස්කරණ සංස්කරණ කියනකොට ආයේ අර පහක් කියලා වෙන් කරන්නත් නැහැ. ඔයම සංස්කරණ. සංස්කරණ බව නොදන්න නිසා හම්බ වුණ සංකත ධර්ම. සංකතයි අபிසංකතයි අபிසංකේතයි තයි වචනෙන්නේ ඔය වගේ. හරි. ගීමක් විතරයි. සාසවා උපාදානීයා කියන කතාව ආශ්‍රෝ උපාදාන. උපාදානෙන් තමයි ওই කතාව එන්නේ, ඒ වගේන කතාවක් එන්නේ. නේද?
සතර මහත් මේ සයි ධාතු වගේ මේ විදිහටම නිරන්තර විතර විඥානයක් උපදින කියනවා.
ඔව්. ඔව්. එහෙනම් ඒකම සංස්කරණ විතරයි. ඒකට තමයි ඒක මඤ්ඤණාවක් කියලා අපි මඤ්ඤති නේද? නාවක් විතරයි. ඒ මඤ්ඤණාව කියන දැක්ම තියෙන්නේ ඒක නුවණකනේ, ඥානයකනේ.
ඒකටවත්
ආර්ය ශ්‍රාවක බවකනේ. ඒ ඥානෙ දැක්ම තියෙන සංකත බව. සංකත බව කිව්වත් පටිච්ච සමුප්පන්න බව කිව්වා, අනිච්ච බව කිව්වා. ඔය හැම එකෙන්ම පෙන්වන්නේ ඔය අදහස.
එහෙමයි. ඒකේ පැහැදිලි වුණා තමයි බැලුවි සංකතය කියන එකයි අපෙන් මුලට සංකතම් කියලා දැම්මේ මොකද කියන එක තමයි. දැන් අනිත් පැත්ත රූපන් රූපත්තාය අරගෙනත් මම බැලුවා. ඒක රූපන් රූපත්තාය විතරක් නෙමෙයි, මේ පහටම මේ පහම සංස්කරණනේ. එතකොට ඒ පහම ඇත්තම මඤ්ඤණා කියන එක තමයි කොටින්ම එහෙම වෙන්නේ නේ කියන්නේ නේද?
ඔව්. ඒක පොදුවේ තමයි යමක් වීම කියලා මං කියන්නේ. යමක්. ඒ යම අනිත්‍ය බවනේ දකින්නේ නැති. සංකත බව, පටිච්ච සමුප්පන්න බව.
එහෙමයි.
යමක් කියන එකෙන් ඈතර වෙනවා. කතාවක් හේතෙන්නේ නැහැ.
එහෙමයි. සතරුවන් සරණයි බොහොම පිංස. එහෙමයි. සතරුවන් සරණයි.
සතරුවන් සරණයි. මනං අපි අවසන් කරමු නේද සුලන්නා?
මුදමයි අපි මහත්මයා. එහෙමනම් අද දිනත් අප වෙනුවෙන් අපගේ කල්යාණ මිත්‍ර මහාචාර්ය රවි පොක්කලගේ මැතිතුමා අප වෙනුවෙන් ඉතාම වටිනා ධර්ම කරුණු රාශියක් අපිට පැහැදිලි කරලා දුන්නා. වෙනත වගේම ඉතින් එතුමා ඒ රැස් කරගත්ත සියලුම ධර්ම දාන මේ කුසලයත්, ඒ වගේම අපි සියලු දෙනාම මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්ත මේ සියලුම කුසල් අපි රවි මහත්මයාට අනුමෝදන් කරනවා. එතුමා සුඛ ප්‍රතිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්ම අවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රවි මහත්මයාගේ මිය පරලොව ගිය පින්වත් දෙමව්පියන්ටත්, අනිකුත් මළගිය ඥාතීන්ටත්, ගුරුවරයන් වහන්සේලාටත් මේ පින් අත්පත් වේවා. ඒ සියලුම දෙනාටමත් උතුම් ධර්ම අවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ ධර්ම සාකච්ඡාවේදී ප්‍රශ්න ඉදිරිපත් කරපු සියලුම මහත්ම මහත්මීන්ටත් මේ ධර්ම සාකච්ඡාව සාර්ථකව කරගෙන යාමට උදව් උපකාර කරපු සියලුම දෙනාටත් උතුම් ධර්ම අවබෝධය පිණිසම, ඒ වගේම පෞල්වල සියලු දෙනාටම උතුම් ධර්ම අවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් රවි මහත්මයාට ආරාධනා කරනවා ධර්ම සාකච්ඡාව අවසන් කරන්න කියලා. බොහොම පිං රවි මහත්මයා, තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි. අපිට මේ වගේ ධර්ම සාකච්ඡා පවත්වන්න මේ වගේ පැතිනේ බුදු කෙනෙක් වෙන්නා තේ අපිට ගෝචර මට්ටමන් එයි කොහොම සිහුම් දහමක් කියලා ඉතින් අලා දෙන අතර අපේ අලව යනවම දැසි ස්වාමීන් වහන්සේ අපිට කරන මේ මෙහෙය අපිට කවදාවත් දකින්න බැරි මේ දහමක් පෙන්වලා දෙන ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේලා වහන්සේ ඇතුළු මේ දහම පෙන්වලා දෙන සියලුම කල්යාණ මිත්‍රයන් අපි පුණ්‍ය ආනමෝදනා කරමු. අපි හැමෝම රැස් කරගත්තු පින් අනුමෝදන් වෙලා වහන්සේලාට තව තවත් මේ ධර්ම අපිට පෙන්වලා දෙන්න, මේ සාකච්ඡා කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න, තිර ජීවනය ලැබෙන්න, නිදුක් නිරෝගී භාවය ලැබෙන්න ඉතින් උදව් උපකාරී වෙන්න කියලා අනුමෝදන් කරමු. ඒ වගේම මේ සාකච්ඡා මාලාව අපි තුලානි මහත්මිය සම්බන්ධකරණයෙන් මේ ආරම්භ වුණේ සහම් කරුණු තව තවත් පැහැදිලි කරගන්න අවස්ථාවක් ලබා ගන්න උපකාරී වුණ ගයන් මහත්මය ඇතුළු ඒ පුත්කර පවුලේ සියලු දෙනා අදටත් මේ නාලිකාව පවත්වාගෙන යන උදව් උපකාරී කරන සියලුම දෙනා තාක්ෂණික වශයෙන් දායක වෙන ડોક્ટર කමල් ඇතුළු ඒ සියලු දෙනා අපි පිහිපත් කරමු. හැමෝටම අපි හැමෝම රැස් කරගත්තු පින් එතුමන්ලාට මහා ධර්ම දාන සුලයක් වේවා. මෙලොව වශයෙන් යම් කිසි දුකක් කරදරයක් බාධකයන් නරකක් අපල උපතේ ලෙඩ දුකක් කරදරයක් යම් කිසි දෙයක් වෙන්න තියෙනවා නම් ඒවා දුරු වෙලා තව තවත් ධර්ම සාකච්ඡා වලට යොමු වෙන්න, දහම හොයන්න අවස්ථාව ලැබෙන්න, පරිසරය සකස් වෙන්න හේතු වාසනා වෙන්න කියලා පුණ්‍යානුමෝදනා කරමු. මේ වගේ සාකච්ඡා වලට සහ සම්බන්ධ වෙන යම් කිසි දෙවිදේව කන්වහන්සේ නමක් ඉන්නවා නම්, තිබ බලාපොරොත්තු ඉන්නවා නම් ඔවුන්ටත් අපි මේ සියලුම පින් අනුමෝදන් කරමු. සතුටටපත් වෙන්න, දිව ඉසුරු වැඩි දියුණු කරගන්න, තව තවත් දහම් වලට සම්බන්ධ වෙන්න, සාකච්ඡා වලට සම්බන්ධ වෙන්න, තුන් ධර්ම අවබෝධය පිණිසම හේතු වාසනා කරගන්න, ඒ සතුටටපත් වෙන දෙවිදේව සම්හන්සේලා අපවත් අපේ පවුල් වල සමවත් මේ සහභාගී වෙන හැමෝගෙම සියලු දෙනාම ආරක්ෂා කරන්න මෙල වශයෙන් දුකක් කරදරයක් බාධකයන් නරකක් අපල උපද්‍රවය ලෙඩ දුකක් සොර සතුරු උපද්‍රවයක් ස්වභාවික උපද්‍රවයක් ආදී මේ මෙල වශයෙන් වෙන්න තියෙන කිසියම්ම කරදරයක් තියෙනවා නම් ඒ සෑමගෙන් අපසම ආරක්ෂා කරන්න කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. හැම දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.